ගරු මහින්දේ ආපා අභිවදන මෙත්තමා.
ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේ දිමු ජයරත්න අපේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වචන කීපයක් කතා කරන්න ඔබතුමා අවස්ථාව දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා අපේ රටේ අපිත් එක්ක මේ පාර්ලිමේන්තුවේ සේවය කරපු ඉතාමත්ම ලෙංගතු, ඒ වගේම ඉතාමත් හෘදයාංගම මිනිස්සේ. එතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් වසර ගණනාවක් සේවය කෙරුවා. ඒ කාල සීමාවේ තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැන් ඔය තියෙන ගොඩනැගිල්ල එතුමා නිර්මාණය කරලා අද ඒක රටේ සිහිවටනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ තරම් දුර දක්නා පෙනුමක් දැනුමක් ඇතුව එතුමා වැඩ කරලා තියෙනවා. ඒ වගේම හැම අවස්ථාවෙම තමුන්නාන්සේ දන්නෝ ඉතාමත්ම එඩිතරව තමන් එන ඕනෑම අත ගහන ඕනෑම කටයුත්තක් සාර්ථකව අවසාන කරන්න දැඩි උත්සාහයක් කරව පුද්ගලෙ. ඒ වගේම කවදාවත් අඩියක්වත් පස්සට ගියේ නැහැ. හැම වෙලාවෙම තමන්ගේ අරමුණ දිනා ගැනීම සඳහා විශාල කැපකිරීමක් තමන්ට කරන්න පුළුවන් උපරිම මට්ටමින් ඒ කාර්යය ඉටු කිරීමේ ඌමනාවක්, හැකියාවක්, ඒ වගේම දක්ෂතාවයක් තිබිච්ච පුද්ගලයෙක් හැටියට තමයි අපි එතුමාව දකින්නේ. එතුමා 2015 එතුමාගේ අග්‍රාමාත්‍ය ධුරය ඉවත් කරනකොට අපි සියලු දෙනාම කනගාටුයි. මේ ගරු සභාවේ මන්ත්‍රීවරු 105 දෙනෙක් එතුමා හිමියෙන් ඉඳෙද්දි තමයි එතුමාව ඒ තනතුරෙන් ඉවත් කළේ. ඉතින් ඒ වගේ ඒක අන්ත අසාධාරණ ක්‍රියාවක් හැටියට තමයි අපි අදත් කල්පනා කරන්නේ. කොහොම හරි එතුමා ඒව කිසි දෙයකින් සැලුනේ නැහැ. සෑම වෙලාවෙම රට වෙනුවෙන් වැඩ කරන්න, රට වෙනුවෙන් කටයුතු කරන්න එතුමාට අවස්ථාව ලැබුණු සෑම අවස්ථාවෙම එක අවස්ථාවකවත් පැහැර හැරවු පුද්ගලෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම ඉතාමත්ම ගරු කරනවා එතුමාගේ චරිතයට. එතුමා මේ රටට, අපේ අනාගතයට විශාල මතක සටහන් එකතු කරවපු පුද්ගලෙක්. කෘෂිකර්මාන්තයේ වැඩ කරන කාලේ එතුමා විශාල සේවයක් ඒ ක්ෂේත්‍රයේ සිදු කළා තියෙනවා. කෘෂි පරිවේෂණ වැඩසටහන්, ඒ වගේම හෙක්ට කොබ්බැකඩුව ආයතනේ, මේ සියල්ලම ආරම්භ වුණේ ඒ එතුමාගේ කාල සීමාව තුළ. ඒ සිද්ධීන්, ඒ කටයුතු සියල්ලම අපි සියලු දෙනාම ඉතාමත්ම ආසාවෙන් ආදරයෙන් සිහිපත් කරනවා. මොකද ඒවයින් අද වෙන සේවය, අද සමා කෘෂිකර්ම ක්ෂේත්‍රයට වන සේවයේ එතුමා දැකලා තිබුණා එදා. ඒ දුරදක්නා දැක්ම අනුව තමයි එතුමා මේ පරිේෂණ වැඩ කටයුතු සඳහා විශාල මුදලක් ඒ වෙනුවෙන් වෙන් කරගත්තා. ඒ වගේම හිටපු අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මැතිනියට විශාල ගෞරවයක් තිබිච්ච පුද්ගලයෙක්. ඒ වගේම බණ්ඩාරනායක මැතිනියත් එතුමාට විශාල ගෞරවයක් තිබුණා. හැම වෙලාවෙම මට මතකයි ඒක අවස්ථාවක එතුමා කියන්නේ ගම්පල එක්ස්ප්‍රෙස් කියලා. ඒ එතුමගේ එහෙම කිව්වේ එතුමාගේ හෙමින් වැඩක් නැහැ. වහාම ඉවලෙම එකයි වේගයෙන් වැඩ කිරීමේ ඌමනාවක්, හැකියාවක් තිබිච්ච පුද්ගලයෙක්. ඉතින් ඒ නිසා එතුමිය විහිළුවට හැම වෙලාවෙම කියන්නේ ගම්පල එක්ස්ප්‍රෙස්, මේ විදිහට වැඩ කරන්න ඔයාගේ යන වේගයෙන් යන්න අනිත් මිනිස්සු සූදානම් නැහැ කියලා එක දවසක් එක ස්ථානයකදී කිව්වා. ඉතින් ඒ වගේ දැඩි ඌමනාවක්, ඒ වගේම කැපකිරීමක් තිබිච්ච නායකයෙක් හැටියට තමයි දිමු ජයරත්න එතුමා මම දැක්කේ. ඉතින් ඒ නිසා එතුමාගේ අභාවය අපි කාටත් ලොකු සංවේගදායි සිද්ධියක් හැටියටයි මම දකින්නේ. ඒ වගේම එතුමා වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් ඉහළම ගෞරවය, උපහාරය අපි ලබා දෙන්නට ඕන. ඒ තරම් ශ්‍රේෂ්ඨ නායකයෙක්. මේ සභාවේ කවදාවත් නොමනා විදිහට හැසිරිච්ච පුද්ගලයෙක් නෙමෙයි. සමහර කේන්ති ගියත් ඒ කේන්තිය පාලනය කරගෙන සුදුසු අයුරින් කටයුතු කරව පුද්ගලයෙක් හැටියටයි අපි දකින්නේ. ඉතින් ඒ නිසා අද අපි දකින දේවල් දිහා බැලුවහම, අද අපි රටේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවහම මේ වගේ නායකයින්ගේ අභාවය අපිට ඇත්තටම ලොකුම පාඩුවක්. රටට, අනාගතයට අපි සියලු දෙනාටම කල්පනා කරන්න තියෙන්නේ අපි කොතනටද අවසානයේ අපි ඇවිල්ලා නැවතිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් එතුමා නොදැක එතුමා අභාවයට යෑම එකාතකින් ඒක එතුමාගේ වාසනාවක් කියලා මම විශ්වාස කරනවා. කොහොම වුණත් එතුමා මේ රටට අවංක සේවයක් ඉෂ්ට කරපු නායකයෙක් හැටියට තමයි එතුමා සඳහන් වෙන්නේ. ඒ වගේම මැතිණිය අනුලා යාපා මැතිණිය මම අපේ දකුණු පළාතට සම්බන්ධකම් තියෙන පෞලක කාන්තාවක් හැටියට ඒ වගේම මේ ප්‍රදේශයට විශාල සේවයක් කළා. ඒ එතුමියගේ හයිය තමයි ජයරත්න මැතිතුමාට ලැබුණේ. ඉතින් ඒ වගේම ඒ දරුවොත් රට වෙනුවෙන් කැප කරලා ඒ මුළු පවුලම සමාජ සේවයේ සඳහා රට වෙනුවෙන් කැප වුණු පවුලක් හැටියටයි දිමු ජයරත්න මැතිතුමාගේ ඒ පවුල මම දකින්නේ. ඒ වගේ දැවැන්ත සේවයක් එතුමාගෙන් සිද්ධ වුණා. ඒ සේවයට අපි සියලු දෙනාගේම ගෞරවයත් ඒ වගේම එතුමාට නිවන් සුවත් ප්‍රාර්ථනා කරමි. මගේ වචන ස්වල්පයම හමාරු.
බොහොම ස්තුතියි ගරු ඉන්දික අනුරාධ මන්ත්‍රීතුමා එමෙතුමා.
බොහොමත්ම ස්තුති උලස්සනේ අපේ ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම දීමු ජයරත්න හිටපු අගමැතිතුමා, විශේෂයෙන්ම එතුමාව අපිට ළඟින් ඇසුරු කරලා දැන හඳුන ගන්න නොලැබුණත් එතුමා අපි දේශපාලනයේ අඳුරන කාල වකවානුව තුළ අපි දැකපු දැවැන්තයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. 94 අපි ඒ ආණ්ඩුව බලය ලබා ගන්න මොහොතේ ඉඳලා එතුමා සක්‍රීයව මේ දේශපාලනයට ඒ දැරුවා වූ තනතුරු වලට කරපු සාධාරණයේ විශේෂයෙන් අර අපේ කතා කරපු ගරු ඇමතිතුමා කිව්ව ආකාරයට කෘෂිකර්ම ශේෂ්ත්‍රයට කළා වූ මෙහෙය මම හිතන්නේ ඒ ශේෂ්ත්‍රයේ නියැලෙන්නන් වගේම රටට විශාල දෙයක් කරන්න පුළුවන් ඇමතිවරයෙක් වුණා ඒ වකවානුව තුළ. ඒ වගේම ඒ 94ට එහා දේශපාලනයේ එතුමා මහපොළොවේ ඒ නුවර දිස්ත්‍රික්කයේ ජනතාව විතරක් නෙවෙයි මුළු මහත් රට පුරාම එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යතුමා හිටපු පස්වෙනි විධායක ජනාධිපතිතුමා සමග ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ඒ කාලවකවානුවන් තුළ ඒ නායකත්වය දුන නායකයින් සමග ඒ තිබිච්ච මර්ධනයන්ට ඒ වගේ මේ තිබිච්ච දේශපාලන ඒ සිද්ධි හැම එකදීම ඉදිරියේ පෙරමුණගත්තු නායකයෙක් විදිහට තමයි අපි දැකලා තිබුණේ. අපි කුඩා කාලේ අපිට මතකයි ඒ හැලහැප්පීම් හැම එකක් දිහාම දේශපාලනයේ දිහා අපි බලද්දි අපිට පෙනිච්ච චරිතයක් තමයි දිමු ජයරත්න මැතිතුමා. එතුමා ඒ හැම වැඩකදීම මුලසුනේ හිටියා. එදා සිරිමා බණ්ඩාරනායක මැතිණිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලා සමග මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සඳහා ගන්නා වූ හැම සටනකම එතුමා පෙරමුණේ හිටියා. ඒ නිසා තමයි මං හිතන්නේ අපිට දැනෙන්නේ ඒ පහුගිය රජයේ අග්‍රාමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමන් එතුමන්ව පත් කරගන්න ඒ පක්ෂයට කළා වූ ඉමහත් සේවාව, ඒ පක්ෂය වෙනුවෙන් කටයුතු කරපු ඒ පිරිස අතරින් ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ විශ්වාසවන්තම පුද්ගලයා විදිහට ඒ ගරු පස්වෙනි විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා පත් කරගන්නේ. ඒ විශ්වාසයේ මං හිතන්නේ කැළලක් නොවෙන්න එතුමා ඒ අග්‍රාමාත්‍ය ධූරය තුළ ඒ රජයට විශාල ශක්තියක් වුණා. ඒ වකවානුව තුළ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු කණ්ඩායම හරියාකාරව ඒ තමුන්ගේ විෂයන් වලට අනුව ඒ පාර්ලිමේන්තු ක්‍රමවේදය ගෙනියන්න ඒ වැඩ කටයුතු කළා. ඒ වෙලාවේ අපි පාර්ලිමේන්තුවේ නොහිටියත් ගරු කතානායකතුමනි අපි දැක්ක දෙයක් තමයි එදා ඒ ආණ්ඩු පක්ෂයේ අගමැතිවරයා විදිහට ඒ කිසිදු ගැටුමක් කිසිදු පාර්ලිමේන්තු අවභාවිතාවක් නොවන ආකාරයට එතුමා කටයුතු කළා. ඉතින් මේවා මං හිතන්නේ අද බොහෝ අයට ආදර්ශයට ගන්න ඕන චරිත. ඉතින් එතුමා ඒ කටයුතු කළේ ගමේ ඉඳලා ඒ ඒ දේශපාලනය කරන ඒ ගමේ තමුන්ගේ ඒ පිරිස එක්ක හරි නායකත්වයක් දුන්නා. පක්ෂයට විශේෂයෙන් නායකත්වයක් දුන්නා. අපි එදා පාර්ලිමේන්තුවවත් පළාත් සභාවවත් නියෝජනය නොකළට අපි මාධ්‍ය තුලින් සහ දේශපාලනය දැනගත්තු අය විදිහට අපි ඈත තියා දැනගත්තා. ඒ කාලේ අපේ අගමැතිතුමා මේ අපේ රටට මොනතරම් ගෞරවයක් වෙන ආකාරයට ඒ කටයුතු කරනවාද කියලා. ඒ වගේම මේ පවුල විදිහට ගත්තහම අද අපි එතුමන්ට මේ අවස්ථාවේදී එතුමා ඒ කරපු කාර්ය වෙනුවෙන් ගුණකථනය කරන්නේ විශේෂයෙන් එයින් නොනැවති අපේ අනුරාධ ජයරත්න හිටපු ඇමතිතුමා, ඒ වගේම අපේ මන්ත්‍රීතුමා, මං හිතන්නේ ඒ ගුණාංග ඒ විදිහට ඉස්සරහට ගෙනියනවා. අද ඒ ගම්පොළ පළාතට නායකත්වය දෙනවා. ඒ වගේම ඒ දේශපාලන චරිතයට අගතියක් නොවන ආකාරයට කටයුතු කරනවා. ඒ වගේ මේ පවුලේ ඉතුරු සහෝදරියන් මං හිතන්නේ අපිත් එක්ක බොහොම සමීපව ආශ්‍රය කරනවා, ඇසුරු කරනවා. ඉතින් ඒ නිසා ඒ සියලුම දේශපාලනික කටයුතු වලට, ඒ ප්‍රදේශයේ වැඩ කටයුතු වලට ඒ පවුල් වලින් විශාල සේවාවක් සිද්ධ වෙනවා. ඒ නිසා මං හිතන්නේ දිමු ජයරත්න මැතිතුමා අපිට අහිමි වුණත් ඒ නාමය රඳා පවතින විශාල දේවල් මේ රට තුල සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේම අනුරාධ ජයරත්න වැනි දේශපාලන චරිත මේ රටට දායාද කරලා දීලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඒ කරන්නා වූ දේශපාලනය අපිට ඉතිරි වෙන්නේ මං හිතන්නේ ඔච්චරයි. අපි කරපු හොඳ, අපි කරපු නරක, අපි කරපු වැරදි අද ඕන තැනක විවේචනය වෙනවා, කතා කරනවා, ප්‍රශංසා කරනවා. ඒ අතින් ගත්තාම දිමු ජයරත්න අපේ හිටපු අගමැතිතුමා මේ රටට මං හිතන්නේ ආදර්ශමත් නායකයෙක්. ඒ නිසා මම මේ වෙලාවේ අවස්ථාවක් කරගත්තේ අපි ශිෂ්‍යෝ විදිහට ඉන්න කාලේ අපි දැක්ක ඒ ප්‍රතාපවත් දේශපාලන චරිතයට අපේ දෙන්න පුළුවන් උත්තරීතරම අවස්ථාව වචනකින් හරි එකතු කරන්න. ඒ නිසා මේක අවස්ථාවක් කරගනිමින් එතුමන්ට ඒ එතුමන්ගේ පවුලේ සියලුම දෙනාට මේ ශෝකය ප්‍රකාශ කරන ගමන්ම එතුමන්ට අජරාමර නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.
මොමි සුතිගරු ජෝන් සෙනරත් නමතුම
සුතිගරු කතානායතුමනි, අද හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මැතිතුමා සම්බන්ධව මේ ශෝක ප්‍රකාශ කරන අවස්ථාවේ වචන කීපයක් කතා කරන්න ඉඩ ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇත්තපතේ මේතුමා අපේ රටේ ඉතාමත්ම ආදර්ශමත් ඒ වගේම ඉදිරිතර දේශපාලන නායකයෙක්. අපි දන්නවා එතුමා විය වෙලා දැනට මාස දෙකක් පමණ වෙනවා. එතකොට එතුමා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් ඇති කරගත්ත නායකයෙක්. එතුමා අද අභාප ප්‍රාප්ත වෙන තුරුම අඛණ්ඩව ශ්‍රී ලංකා ඉදා පක්ෂේ සමාජික වශයෙන් හිටියා. 1951 බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා ඉදා පක්ෂ ආරම්භ කරන අවස්ථාවේ එදා ලාබාල තරුණෙක් වශයෙන් එතුමා කියන දෙයක් තමයි එතුමාට හරියට අවුරුදු 18ක් පිරුණා පමණයි. එතුමා පක්ෂේ 13 සමාජිකයා වශයෙන් සමාජයත් ගත්තා. අරගෙන එදා ඉඳලා පක්ෂේ වැඩ කටයුතු වලට සහභාගී වුණා. තමුන්ගේ ජීවිකාවත වශයෙන් ටික කාලයක් ගුරුවරයෙක් වශයෙන් වැඩ කරලා ඊට පසුව ගමේ තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කරලා ඉන් පසුව ප්‍රදේශයේ ග්‍රාම මේ ගම් සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වුණා. ඉන් පසුව පාර්ලිමේන්තුවට ආවා 1970. 1970 පස්සේ නැවත 1989 අපි පාර්ලිමේන්තුවේ එන වෙලාවේ එතුමත් නැවතත් අපි සමග පාර්ලිමේන්තුවට ආවා. ඊට පස්සේ 1994 එතුමා ඉදම්සා කුරුස්කර්ම ඇමතිවරයා වශයෙන් ඇමතිකම්ම භාර අරගෙන විශාල සේවාවක් කළා. අපි දැකපු දෙයක් තමයි එදා ඉඩම් සම්බන්ධව නොයෙක් ආරවුල් තිබුණ කාලයක්. ඒ වගේම ඉඩම් ඇමතිවරයා වශයෙන් මේ ඉඩම් ආරවුල් ගම්වල පවතින ආරවුල් වලට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙලා තියෙනවා කියන කාරණය එතුමා තේරුම් අරගෙන මේ ඉඩම් සඳහා විශේෂයෙන් ඉඩම්වල මායිම් සඳහා ඇතිවන ආරවුල් උසාවියට නොගින් බේරගන්න ක්‍රමයක් වශයෙන් එතුමා වැඩපිළිවෙළක් සකස් කළා. ඒක බොහෝ අය විරුද්ධ වුණා. උඟක් අය අපේ විශේෂයෙන්ම අපේ නීතිඥ වෘත්තීය මේකට විරුද්ධ වුණා. නමුත් එතුමා ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිහිල්ලා අද උසාවියට නොගින් ඉඩම්වල මායිම් තේරුම් බේරුම් කරගන්න ක්‍රමයක් ඉඩම් අමාත්‍යංශයේ මිනිඳු දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් අද නීතිමය වශයෙන් පිළිගන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒක මම හිතනවා මේ රටේ සාමාන්‍ය ජනතාවට විශාල සේවාවක්. එතුමා ඉඩම් අමාත්‍යංශය වගේම කෘෂිකර්ම අමාත්‍යංශය, ආහාර සෞඛ්‍යාකාර අමාත්‍යංශය, තැපැල්ලා විදුලි සංදේශ, උරු රට සංවර්ධන, තැපැල් ඊළඟට ග්‍රාමීය ආර්ථික සහ වැවිලි කර්මාන්ත යන කැබිනට් අමාත්‍ය ධූර ගණනාවක් මේ විසිරුවා. එහෙම විසිරමින් තා පුළුල් සේවාවක් රටේ ජනතාවට කළා. මට මතකයි එතුමා දකුණුයි පළාත් සභා මැතිවරණ පැවැත්වෙන කාලේ 1992 විතර එතුමා යම් කිසි සිද්ධියකට පැටළුණා. එතුමා ගිය මාර්ගය අවහිර කරලා එතුමාට බාධා කරන වෙලාවේ යම් කිසි සිද්ධියක් ඇති වුණා. ඉතින් එතුමා රක්ෂණ බන්ධනාගාර ගත කරලා නඩුවක් තිබුණා. ඒ වෙලාවේ නඩුවට පෙනී හිටිය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මමත් අපි දෙදෙනාට පුළුවන්කම ලැබුණා එතුමාව බේරගන්න. එදා උසාවියේ අධිකරණයේ තීන්දුව දීලා විචාරකතුමා එතුමා නිදහස් කළාට පස්සේ අත වශයෙන්ම ඒ වෙලාවේ එතුමා අධිකරණයේ කතාවක් කළා. එතුමා අධිකරණයට ස්තුති කළා. අපක්ෂපාතිත්වය ගැන ස්තුති කළා. එතුමා ඒ වෙලාවේ අධිකරණයට ගෞරව කළා එළියට ආවේ. එතකොට මේ විදිහට තාමත්ම එඩිතර කමක් එතුමා තුළ තිබුණා. එතුමා හැමදේම තමුගේ මතය හරි කියන මතයෙම හිටියේ නෑ. එතුමා හුඟක් වෙලාවට පක්ෂ කටයුතු වලදී අනිත් අය සමග සාකච්ඡා කරලා කටයුතු කිරීමේ පුරුද්දක් තිබුණා. අත වශයෙන්ම පක්ෂය ගැන මම නැවත කියනවා නම් ඔව් පක්ෂයේ වැඩ කටයුතු වලදී ඉතාමත්ම පුළුල්ව කල්පනා කරලා බැලුවා. කිසිම කෙනෙකුට මේ පක්ෂය අත්හැරලා දාලා යන්න ඉඩ නොදෙන විදිහට ඔව් පක්ෂයේ සමගිය ඒ වගේම ශක්තිය ආරක්ෂා කරන්න හැම වෙලේම කටයුතු කළා. ප්‍රශ්න ඇති වෙලාවේදී ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඒවා निराකරණය කරන්න යම් යම් යෝජනා ගෙනාවා. ඒ වගේම කවුරු සමගියෙන් පක්ෂය ඉදිරියට යා යුතුයි කියන මතේ ඔහු හැමදාම හිටියා. ඊළඟට මම දන්න දෙයක් තමයි ඔ පුජන පෙරමුණේ දේකම් වශයෙන් එදා පත් වුණා 1994 දී. ඒ පුජන පෙරමුණේ දේකම්වරය වශයෙන් ඔහු විශිෂ්ට කාර්යභාරයක් කළා. සියලුම ප්‍රගතිශීලී පක්ෂ එකතු කළා. ඒක පෙරමුණක් වශයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඒ පක්ෂවලට තීරුම් කරලා තියලා ඒ පක්ෂය එකට තියාගෙන කටයුතු කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. එතකොට අද අපි අත වශයෙන්ම එතුමා අපේ වීමීම ගැන අපි කනගාටු වෙනවා. ඒ වගේම එතුමාගේ පුත්‍ර රත්නය අනුරාධ ජයරත්න මහත්මයා අද අපි අතරේ ඉන්නවා. එතුමාට ඒ පියා වගේම අනාගතයේදී මේ රට සේවය කරන්න අවස්ථාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඉවේ හැකියාව එතුමාට තියෙන නිසා මම මේ දිමු ජයරත්න මහත්මයාට නිවන් සැප ප්‍රාර්ථනා කරමින් මගේ වචනේ පිය අවසන් කරයි.
බොහොම ස්තුතියි ගරු HM ෆෞසි මහත්මයා.
Thank you sir. It is deep sense of sorrow that I rise in this house today to speak on the condolence motion of a best friend and a colleague, former Prime Minister late Dissanayake Vidyansirage Jayaratna. Reminiscing on social and political activities of the past, the late D.M. Jayaratna occupies a significant place in the society, and his deep commitment reserves of his people, of his generation. Hailing from a very popular family in the hill country, at a humble beginning in his early life, he devoted most of the time to the less fortunate and the poor section of the people. Late Prime Minister D.M. Jayaratna maintained a close rapport with the highest prelates in the country. He felt comfortable in the midst of both the Malwatta and Askariya chapters. He respects them by visiting them regularly. His great philanthropist mind paved the way for the people to receive financial assistance in religious, cultural, social, and educational upliftment. He was very popular among all communities, especially the Muslim community. He is an uncommunicable gentleman, a very good speaker, a very honorable person, and a trustworthy person. Born On June 7, 1981, in Deluwa, Gampula served as a teacher at Deluwa Mahavidyal, Gampula, and later worked as a postmaster at Deluwa Post Office from 1960 to 1962. He entered Parliament in 1970, general election, obtaining 14,463 votes as the Sri Lankan Freedom Party candidate in the Gampula electorate. He was appointed Minister of Land and Agriculture and Forestry by President Chandrika Bandaranaike Kumarasinghe. Entering the cabinet for the first time, he held several important portfolios until he became Prime Minister in 2010 to 2015. He also held the Ministry of Buddha Sasana and Religious Affairs. During the period, he was responsible to get increased the annual Hajj quota for Muslim Hajj pilgrims to 5,800, whereas normally only 2,800 were given. He was a great builder of peace and amity among all communities. I, endorsing all that was said about him by both sides of the House, I will not make a long speech. I will, in conclusion, offer my deepest sympathies to his family members, especially his son, Honorable Anuruddha Jayaratna, MP, on the loss of his statesman, who will be remembered by everyone. Thank you, sir.
Bomasuti, Garu Mahindananda Arudgeva Mettuma.
Garu Kathanayakatumani, Garu Dimu Jayaratna, Hitapu Agramathyathuma, අපේ දිස්ත්‍රික්කයේ නායක හැටියට කටයුතු කරපු එතුමා අපට දැන හඳුනා ගන්න ලැබුණේ එතුමා අපට සම්බන්ධතාවය ඇති කර ගන්න ලැබුණේ 70 දශකයේ ඉඳලා එතුමත් මගේ පියා ගඟ ඉහළ ගම් සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරනකොට එතුමා උඩපළාත ප්‍රදේශයේ කම්පල ප්‍රාදේශ සභාවේ ගම් සභාපතිවරයා හැටියට කටයුතු කරා. ඒ වගේම 1970 එතුමා පාර්ලිමේන්තුවට එනකොට මගේ පියත් දිවංගත එම්.එස්. සලුත්ගමගේ මැතිතුමත් එකට පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා ඒ 60 දශකයේ 58 දශකයේ ඉඳලා දිමු ජයරත්න මැතිතුමාගේ ඒ වගේම අපේ දීර්ඝ සම්බන්ධතාවයක් අපට තිබුණා. එතුමා ගම්පල ආසනයේ සංවිධායකවරයා හැටියට කටයුතු කරනකොට මගේ පියා නාවලපිටි ආසනයේ සංවිධායකවරයා හැටියට කටයුතු කරේ. ඒ නිසා ගම්පල නාවලපිටිය කිව්වම අපි ගහයි පොත්තයි වගේ බොහොම එකට සුහදත්වයෙන් කටයුතු කරපු ආසන දෙකක්. ඒ නිසා ගරු දීමු ජයරත්න මැතිතුමත් ගරු එම්.එස්. සලුත්ගමගේ මැතිතුමත් ඒ හිටපු පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීතුමාලා 70 දශකයේ ඒ ආසන දෙකේ මහනුවර දිස්ත්‍රික්කයේ දැවැන්ත වැඩ කොටස් කරන්න නායකත්වය දුන්නා. විශේෂයෙන් එවකට හිටපු කොබ්බකඩුව ඇමතිතුමාගේ කාලේ සුද්දන්ට තිබ්බ ඉඩම් අත්පත් කරගෙන ගම්පොළුල් කිරීමේ වැඩසටහන යටතේ ඉඩම් දීමේ වෙදා දීමේ වැඩසටහනට දීමු ජයරත්න හිටපු අගමැතිතුමා විශාල නායකත්වයක් ලබා දුන්නා. එතුමා මේ අද කතා කරපු හැම කෙනෙක්ම කියපු තැන තමයි දිමු ජයරත්න අගමැතිතුමා ලනු බෙදන ලනුවල අල්ලලා තමයි මිනිසුන්ට ඉඩම් බෙදලා දුන්නේ. ගම්පල ආසනේ ගත්තොතින් එතුමා බෙදා දුන්න එතුමා හදපු ජනපද එතුමා බෙදා දුන්න ඉඩම් ගත්තොතින් මහා විශාල ප්‍රමාණයක් ඉඩම් නැති අයට ඉඩම් ලබා දී එතුමා කටයුතු කරා. ඒ 70 දශකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තමයි එතුමා කටයුතු කරේ. එතුමා බොහොම අවංක දේශපාලච්චෙක්. එතුමා බොහොම නිර්භීත දේශපාලච්චෙක්. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඉතාම ආදර්ශමත් අපිට දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳ නායකෙක් දිමු ජරත්න හිටපු අගමැතිතුමා. මේ පාර්ලිමේන්තුවේ කතා කරපු බොහෝ වෙලාවකට එතුමා කතාව අතරමැද කවියක් කිව්වා එතුමා. එතුමාට ඒ වෙලාවේ කවියක් ලියලා කතා කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා එතුමා බොහොම කලාවට ආදරය කරපු නායකයෙක් හැටියට අපි දැක්කා. ගරු දිමු ජරත්න හිටපු අග්‍රාමාත්‍යතුමා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් දවැන්ත කැපකිරීමක් කරපු නායකයෙක් ගරු කතානායකතුමනි. එතුමා අපි අවුරුදු 17ක් විපක්ෂයේ ඉඳලා නැවත අපේ කියන ආණ්ඩුවක් හදන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා හැටියට එතුමා තමයි මේ දවැන්ත පුළුල් සන්ධානය හදලා පක්ෂ සියල්ල එකට එකහු කරලා මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන දවැන්ත සන්ධානය හදන්න නායකත්වය දුන්නේ. එතුමා ඒ සන්ධානය හැදුවා විතරක් නෙවෙයි එතුමා මිය යන අවස්ථාව දක්වා ඒ සන්ධානය පවත්වාගෙන යන ඒ සන්ධානය ඇතුළේ තිබුණ පක්ෂ ටික එකට තියාගන්න එතුමා දවැන්ත මෙහෙවක් කරා ගරු කතානායකතුමනි. එතුමා සෑම මසකටම සැරයක් එතුමා අමතක කරේ නැහැ තමන්ගේ සහෝදර පක්ෂ ටික එකට ගෙනෙල්ලා තමන්ගේ ප්‍රශ්න ටික කතා කරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න එතුමා කවදාවත් අමතක කරේ නැහැ. දැන් අද වුණත් අපි මුණ දෙන එකක් තමයි ආණ්ඩුවක් ඇදුවාම ඒ ආණ්ඩුවේ තියෙන සහෝදර පක්ෂ හිතමනාප වෙනවා. අපිට උදව් කරන්නේ ආණ්ඩුව හදනකොට උදව් කරනවා ඊට පස්සේ කරන්නේ නැහැ කියලා හිතමනාප වෙනවා. හැබැයි දිමු ජයරත්න කැමැතිතුමා එදා ඒ සන්ධානය තුල තියෙන පක්ෂ ටිකට එක්කව කරගන්න. එවක වෙනකොට හිටපු නායකයොත් එක්ක කතා කරලා මේ ප්‍රශ්න සමතේකටපත් කරගන්න. මේ සන්ධානය සුහදව තියාගන්න. එතුමා සුවිශාල කාර්යභාරයක් ගරු දිමු ජයරත්න අගමැතිතුමා කරා. මට මතකයි එතුමා කෘෂිකර්ම මාත්‍යවරයා හැටියට මෙරටේ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයට කරපු කාර්යභාරය. එතුමාගේ ගම ගම්පල මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පල දොළුවේ එතුමාට අයිති කුඹුරු යායක් තියෙනවා. මට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට අපි ඒ දවස්වල අපේ අපච්චිත් එක්ක යනවා ගම්පල අගමැතිතුමා බලන්න. එතකොට එතුමා විපක්ෂයේ හිටියේ බොහෝ වෙලාවට එතුමා ගෙදර නැත්නම් අපි යන්නේ කුඹුරට. එතුමා ඉන්නේ කුඹුරේ. එතුමා හරි ආසයි කෘෂිකර්මාන්තයට. ගරු කතානායකතුමනි අවසාන කාලෙත් උනත් එතුමා අසනීප වෙන්න කලින් එතුමාගේ නිවසේ තියෙන බොහොම ලස්සන එළවලු කොටුවක්. එතුමා අවසාන මොහොතෙත් බොහොම ඇලුම් කරා එළවලු ටිකක් වත්තේ බවන්න ඒ වගේ දේවල්ට එතුමා බොහොම ඇලුම් කරා. වෙනද වගේම කුඹුරට යන්න එතුමා ඇලුම් කරා. එතුමා අගමැතිවරයෙක් කියලා එහෙම මහලොකුවට හිටපු අගමැතිවරයෙක් කියලා පේන්න හිටියේ නැහැ. එතුමා සාමාන්‍ය පුද්ගලෙක් හැටියට. මම දවසක් දැක්කා සමාජ මාධ්‍ය ජාලාවේ එතුමාට අයිති අම්බුලුවාව ව්‍යාපෘතිය. උදේ 6:00 ඉඳලා පාර අතු ගන්නවා. එතුමා ගිහලා අතු ගන්නවා ඉදලක් කරගෙන පාර. ඒ වගේ නිහතමානී නායකයෙක් තමයි ගරු දිමු ජරත් අගමැතිතුමා ගරු කතානායකතුමනි. එතුමාට තිබුණා ලොකු සීනයක් අම්බුලුවාව කියන ව්‍යාපෘතිය හදලා එතුමාට ඕනේ වුණා මහනුවරට එන සියලුම විදේශිකයෝ මේ අම්බුලුවාවට ගේන්න. නුවරලියට යන ලංකාවට එන හැම විදේශිකයෙක්ම අම්බුලුවාවට ගේන්න. එතුමා මේ අම්බුලුවාව ව්‍යාපෘතිය බොහොම ලස්සනට සැලසුම් කරා. අද වෙනකොටත් ගරු කතානායකතුමනි අපි ගිහිල්ලා බැලුවොතින් අන්තර්ජාලයේ අම්බුලුවාව කියන ව්‍යාපෘතිය අද විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා දැනුවත් වෙලා තියෙනවා. අද සතියන්තයකට විදේශිකයෝ 200-300ක් මේ තානට එනවා. බොහොම රමණීය විදියට ඒකේ කොන්ක්‍රීට් ටික අනන් නගමැතිතුමා දායක වුණා. එතුමාගේ අතේ තියෙන පඩිය පාවිච්චි කරා ඒක හදන්න. ඒ නිසා එතුමා බොහොම කැමැත්තෙන් එතුමා උත්සාහ කරේ ගම්පල ආසනයේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන්න. එතුමා යමක් රටට කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ අම්බුලුව වැඩසටහනට පටන් ගත්තේ. ගරු කතානායකතුමනි අදත් අපිට මහනුවර ඉඳලා කොළඹ ඉඳලා මහනුවර යනකොට අපිට ලොකු වෙලාවක් යනවා. හැබැයි එතුමා මාවනල්ල ඉඳලා ගම්පලට පාරක් ආරම්භ කරා. ඒ පාර හැදුවේ අම්බුලුව ව්‍යාපෘති හරහා විදේශිකයන්ට එන්න. අදේ මාර්ගයේ ඉදි කරපු නිසා අපිට මාවනල්ල ඉඳලා විනාඩි 15කින් ගම්පලට එන්න අද මාර්ගයක් අපිට එතුමා හදලා දුන්නා. ඒ තමයි එතුමා ජනතාව වෙනුවෙන් කරපු දේ. ගරු කතානායකතුමනි ඔබතුමා අම්බුලුව ව්‍යාපෘතියට ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. ගිහින් බලන්න ඕනේ ව්‍යාපෘතියක්. ඒක බොහොම ලස්සන ඇත්තටම නැද මේරටේ තරුණයෝ පරිසරයට ආදරය කරන විශාල තරුණයෝ තරුණියෝ මේ ව්‍යාපෘතිය නැරඹීම සඳහා එනවා. එතුමා බොහොම ලස්සනට මම දැක්කා අපි දැක්කා ශ්‍රීමා බෝධි අංකුරයක්. එතුමා ඒ ස්ථානේ හදලා තියෙනවා. ඒ වගේ බොහොම සියලු ආගමික ස්ථාන ඒ ස්ථානේ හදලා තියෙනවා. ඉතාම පරිසරයට ලස්සන ඉතාම මිනිසුන්ගේ සිත් අද ගන්නා ස්ථානයක්. එතුමා අම්බලුවාව ප්‍රදේශයේ ස්ථාපිත කරලා තියෙනවා ගම්පල ප්‍රදේශයේ ගරු කතා නායකතුමනි. ඒ වගේ එතුමා ගැන කතා කරනවා නම් අපිට පැය ගණන් කතා කරන්න දේවල් තියෙනවා. ගරු දිමු ජයරත් ඇමතිතුමා ගම් සභාපතිවරයෙක් කැටියට තමන්ගේ ගමට කරපු දේවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැටියට කරපු දේවල්, නියෝජ්‍ය ඇමතිවරයෙක් කැටියට, ඇමතිවරයෙක් කැටියට, අගමැතිවරයෙක් හැටියට එතුමා කරපු සේවය ගැන කතා කරනවා නම් ගරු කතා නායකතුමනි අපිට බොහෝ දේ කතා කරගන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් මට මතකයි මේ අවසාන ජනාධිපති මැතිවරණය අපිට යම් තැනක් තිබ්බා එක සංදිස්ථානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකගතාවයකට එන අවස්ථාව. සමහර අවස්ථාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අයගේ මතයක් තිබුණා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න ඕනේ කියලා. සමහර අයගේ මතයක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිහඬ වෙන්න ඕනේ කියලා. මට මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකෙක් මට කතා කරලා කිව්වා අද අගමැතිතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එක්කවෙන්න ඕනේ කියන දැඩි සටන මධ්‍යම කාරක සභාව තුල කරේ කියලා. එතුමාට ඕනේ වුණා මේ වෙන්වීම එක්කව කරන්න. එතුමා කැමති වුණේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිච්ච එක. එතුමා කැමති වුණේ නැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම ඉන්න එක. අපි දෙකොල්ල එක මතයක ඉන්නේ. අපි දෙකොල්ල එකට ඉන්නේ. ඒ නිසා කරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්කට එක්කවලා මේ ගමන යන්න ඕනේ කියන දැඩි ස්ථාවරයේ හිටියා. එතුමා මේ මධ්‍යම කාරක සභාවේ විනාඩි 15ක් කතා කරලා කිව්වා මේක කරන්න බෑ අපි එකට එක්කහුවෙන්න ඕනේ අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්න ඕනේ කියලා. එතුමා තනියම සටනක් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ. එකට ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා පාසන එකග වුණා. ඒ වගේ මේ පක්ෂය තුල සමගිය තියාගන්න මේ පක්ෂයකට එක්කව කරගන්න මේ සන්ධානය තියාගන්න මේ සන්ධානය ශක්තිමත් කරන්න එතුමා දැවැන්ත සේවයක් කරපු නායකයෙක් ගරු කතානායකතුමනි. ඒ නිසා දිමු ජයරත් ඇමතිතුමා වෙනුවෙන් එතුමා ගැන කතා කරනවා නම් අපි දැක්කා එතුමා මිය ගිය වෙලාවේ ඒ පුරා දින හතරේ එතුමාගේ නිවසේට ආපු ජන ගඟ අපි දැක්කා දැවැන්ත අපි නොදැකපු එතුමා ඒ හැම්ම කරපු දේ අපි දැක්කා. ඒ අවසාන දවස් ටිකේ අතිමහා ජනතාවක් කම්පලට ඇවිල්ලා එතුමාට අවසන් බුමන් දැක්කෝ අපි දැක්කා. ඒ නිසා ඊටාම අපිට හොයාගන්න බැරි ගණේ අපි ඊටාම නිහතමානී අපිට මතකයි මහනුවර දිස්ත්‍රික්ක අපිත් එක්ක අපිට නායකත්වය දුන්නේ එතුමා. තුම අපේ දිස්ත්‍රික්කේ නායකයා. තුම අපිට අඬ ගහලා ආවාද උපදෙස් දීලා අපි දේශපාලන තරුණ දේශපාලඥයෝ අපි හැදුව අපිට උදව් කරා. ඒ නිසා අපිට ගොඩක් අපේ දිස්ත්‍රික්කයට අපේ පක්ෂයට ඒ වගේ රටට දැවැන්ත සේවයක් කරපු ගෞරවනීය නායකයෙක් දිමු ජයරත්න හිටපු අග්‍රාමාත්‍යතුමා කියන එකත් මතක් කරමි. මම නම් කියන්නේ තුමාට නිවන් සුවක් වේවා කියන නෙවෙයි කරු කතානායකතුමනි නැවත නැවතත් ඒ තුමා අපාතරම ඉපදින්න ඕනේ කියන එකයි මගේ නම් ප්‍රාර්ථනාව. එසේ ප්‍රාර්ථනා කරමින් මම නියඩනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඩලසලා පෙරම මැතිතුමා.
ගරු කතානායකතුමනි ඔබතුමා මුලාසනේ ඉන්න වෙලාවක මෙරටේ කීර්තිමත් දේශපාලඥයෙකු විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරය වැනි සම්භාවනීය ධූරයක වගකීම් මැනවෙන් ඉටු කරපු කීර්තිමත් දේශපාලඥයෙක්ගේ ගුණසමරු ගුණකතන යෝජනාවකට සම්බන්ධ වෙන එක අද දවසේ මට විශේෂ කාරණාවක්. දිමු ජයරත්න මැතිතුමා කතානායකතුමනි දේශපාලනට එනකොට මම පාසලේ හතර වසරේ කනිෂ්ඨ පන්තියක අධ්‍යාපනය හදාරපු පුංචි දරුවෙක්. 970 අනතුරුව 970 මැතිවරණ ප්‍රතිඵල වලින් තමයි මේ දීමු කියන දේශපාලන ව්‍යාකරණය අපේ දේශපාලන ශබ්දකෝෂයට එකතු වෙන්නේ. ඒ දීමු ලකුණ දෙකක් අපේ ජීවිත කාලය ඇතුළේ අපේ දේශපාලන ශබ්දකෝෂය අපට හම් වෙන්නේ නැහැ. ඒක සුවිශේෂී ව්‍යාකරණයක්. දේශපාලඥයාට නොයෙකුත් චෝදනා ගැරහීම් විවේචන එල්ලවෙන පැයක වුණත් ඉතාම සුප්‍රසිද්ධ චෝදනා එල්ලවෙන වෙලාවක වුණත් දිමු ජයරත්න මැතිතුමා සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පවා දරපු මතය වෙනස් මතයක්. ඔහු හැම වෙලාවම භූමියේ දේශපාලනය විශ්වාස කරා. කාර්යාලයේ දේශපාලනයවත් අගනුවර දේශපාලනයවත් නෙමෙයි. ඔහු භූමියේ දේශපාලනය විශ්වාස කරා. අග්‍රාමාත්‍ය ධූරයේ හොබන වෙලාවකදී පවා ඔහු ඉඩලද හැම මොහොතකම තමන්ගේ දේශපාලන භූමිය විතර තෝරගත්තේ ගම. ගමේ මහ පොළව. එයාදී මල්ලකට ඒ වගේම අනිත් වැදගත් කාරණේ තුමගේ චරිතය අපිට හම් වෙන ගරු කතානායකතුමනේ දිමු ජයරත්න මැතිතුමා කොයි වෙලාවකවත් දැන් අපේ රටේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි සභාවේ සභාව සතුටු වෙන්න කතා කරනවා. සභාවේ අත්පොලසන් නාදය වෙනුවෙන් කතා කරනවා. මේ සභාව ගැන විතරක් නෙමෙයි මම කියන්නේ. ඒ අපේ ඕනෑම සමාජයක එහෙමයි. සමාජයේ බහුතරයට සතුටු වෙන විදිහට කතා කරනවා. තමන්ගේ මතය යම්කිසි කරුණක් සම්බන්ධයෙන් තමන්ගේ අදහස සභාවකට කියනවා වෙනුවට සභාවේ බහුතරය සතුටු වෙන අදහස ප්‍රකාශ කරනවා අත්පොලසන් නාදය වෙනුවෙන්. මේක අපේ රටේ සුලභව දකින්න පුළුවන් කාරණාවක්. අපේ දිමු ජයරත්න මැතිතුමාගේ ඉතිහාසයට ඇවිදගෙන ගියාම 1970 පාර්ලිමේන්තු නියෝජකයෙක් වශයෙන් පත් වෙලා අග්‍රාමාත්‍ය ධූරය දක්වා ගියපු ගමනේ දිමු ජයරත්න මැතිතුමා කොයි වෙලාවකවත් සභාවේ අත්පොලසන් නාදය වෙනුවෙන් පමණක් කතා කරන්න උත්සාහ ගත්තේ නැහැ. ඔහු වැරදි වුණත් ඔහු හරි වුණත් එතුමාගේ හෘද සාක්ෂිය විසින් ඔහුට දෙන මතය ඔහු නිවැරදි කියලා පිළිගන්න මතය නොපැකිලව කිසිදු සහිතයක් නැතුව සමාජයට ඉදිරිපත් කරන්න ඔහු කටයුතු කරා. සමනේ එක ඉතා විරල ලක්ෂණයක්. මේ ලක්ෂණ දෙක මම මුලින් ඔබතුමාට සඳහන් කරපු ඒ බිමේ දේශපාලනය තුළ රැඳී සිටීම කුමන තනතුරු දරුවක්. දෙවෙනි කාරණේ තමන් නිවැරදි කියලා පිළිගන්නා මතය තමන්ට 100% එරෙහි වෙන වේදිකාවකදී වුණා. ඒ මතය වෙනින් පෙනී සිටීමේ හැකියාව. සහ මම එතුමාගේ චරිත තුළ දකින්න තුන්වෙනි වැදගත් කාරණේ තමයි එතුමාගේ ප්‍රතිපත්තිගරුක භාවය. දිමු ජයරත්න මැතිතුමා අපි අපේ පරම්පරාවට වගේම අපිට පස්සේ රමේෂ් පතුරුණ මැතිතුමාලගේ පරම්පරාවට ඊට පස්සේ ඉන්න අපේ කාංචන නැමතන් චානකලගේ පරම්පරාවට එතුමාගේ පුතාගේ අද අපේ ගරු මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න අනුරාධලගේ පරම්පරාවට මේ හැම පරම්පරාවකටම ගරු කතානායකතුමනි එතුමාගේ චරිතෙන් ගන්න පුළුවන් තුන්වෙනි ආදර්ශය තමයි එතුමාගේ ප්‍රතිපත්තිගරුක භාවය. ඉතාම දුෂ්කර කොන්දේසි මැද්දෙදිත් දිමු ජයරත්න මැතිතුමා තමන්ගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී හිටියා. තමන් නිවැරදි කියලා කියන දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනී හිටියා. නායකත්වයත් එක්ක හිටියා. ඒ ප්‍රගතිශීලී කඳවුර අත්තරින්නේ නැතුව ඒ දජය ඔහු අරගෙන හිටියා. මම හිතනවා මේ කාරණා තුන අද වඳ වෙමින් පවත්නා දේශපාලන සත්වයන්ගේ සත්ව කොට්ටාශයක් විදියට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතාම අඩුවෙන් අපි දකින්නේ. ඒ වගේම කන්ද උඩ රට දේශපාලනය ඇතුලේ එතුමා ගම්පොලින් මතුවෙච්ච නායකයෙක් විදියට ඒ ගම්පොල ලකුණ ජාතික දේශපාලනයේ තැන්පත් කරපු නායකයා. අග්‍රාමාත්‍ය ධූරය කියන භූමිකාවට වඩා කෘෂිකර්ම ඇමති කියන භූමිකාවට වඩා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් කියන භූමිකාවකට වඩා ඔහු ශ්‍රී ලංකීය දේශපාලනයට ගම්පොල ලකුණක් එකතු කරා. ගම්පොල කොඩිය ගම්පොල නියෝජනය කරපු දේශපාලඥ රාශියක් මේ සභාවේ ඉන්න ඇති දැනුත් ඇති. හැබැයි දිමු ජයරත්න මැතිතුමා ඒ ගම්පොල දජය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඉහළ තැනක ඔසවාගෙන හිටියා. ඒක අඩකුමු කරන්න දුන්නේ නැහැ. ඔහුගේ අභාවයෙන් පස්සෙත් ඒ දජය ඉහළින් එසවලා තියෙන්නේ ඒ දිමු ගුණයත් එක්ක. එසා දිමු මේ අකුරු දෙක ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සුවිශේෂී ව්‍යාකරණයක් විදිහට මම ඇඳින්නුවේ ආරම්භයේදී. සේන ඒ නායකයා අද ශ්‍රී ලාංකීය ප්‍රගතිශීලී දේශපාලනයටත් අපේ කඳවුරටත් කඳ උඩරට ජනතාවටත් එවැගේම හෘද සාක්ෂියේ දේශපාලනය විශ්වාස කරන මේ කුමන කඳවුරක ඉන්න කෙනෙක්ට වුණත් අද ඒ දිමු කියන ව්‍යාකරණය දිමු කියන ව්‍යාකරණය භෞතිකව අහිමි වෙලා තියෙනවා. හැබැයි එතුමාගේ ඒ ආධ්‍යාත්මික ගුණ දේශපාලන ගුණ රැගෙන යන්නට ඊළඟ පරම්පරාවන් කටයුතු කරනවා ඇති. විශේෂයෙන් මේ සභාව තුළ අද එතුමාගේ ආදරණීය පුත්‍ර රත්නේකම පුත්තුණුවන් අනුරාධ ජයරත්න මැතිතුමා වගේම එතුමාගේ බෑණනුවන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඒ මතවාදය වෙනුවෙන් නොපැකිලව පෙනී සිටමින් ඒ කඳවුර ශක්තිමත් කිරීම සඳහා කරන කැපවීමත් අගය කරන්නට අපි මේ අවස්ථාව පාවිච්චි කරනවා. එසා අවසාන වශයෙන් දිමු ජයරත්න ගරු හිටපු අගමැතිතුමා ඒ සුවිශේෂී දේශපාලන චරිතය පිළිබඳව එතුමාගේ මැතිනිය ජයරත්න මැතිනිය ඇතුළු ඒ පවුලේ සිළුම දෙනාටම අපේ කඳවුරේ ගෞරවය එතුමාගේ ජයග්‍රහණය පිටිපස්සේ හිටපු මැතිනිය ප්‍රමුඛ සිළුම දෙනාට ප්‍රදානය කරමින් එතුමාට නිවන් සුව ලැබේවා කියලා කියන ප්‍රාර්ථනාවත් එක්ක එතුමාගේ ඒ සුවිශේෂී දේශපාලන ලකුණු අපේ දේශපාලන ශබ්දකෝෂයේ රඳවා ගන්නට අපි කටයුතු කරනවා කියලා කියන ප්‍රකාශයක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මැතිතුමන්ගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරන මේ මොහොතේ වචන කිහිපයක් ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දිමු ජයරත්න අගමැතිතුමන් හිටපු අගමැතිතුමන්ගේ අභාවය පිළිබඳව මාගේ බලවත් සංවේගය මභාවෙන් සංවේගයට පත් වෙමි. ආදරණීය මැතිනිය, පුතණුවන්, දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටම පුදකරන්ටත් මේ අවස්ථාවක් කරගන්නවා. දිමු ජයරත්න මැතිතුමන් ප්‍රථමයෙන්ම මට මුණ ගැසුණු 1984 වසරේ උල්කිරිගල අතුරු මැතිවරණයේ වෙලාව ඉතාම ලපටි වියේදී. මේ අතුරු මැතිවරණය ඉතාම සාපේක්ෂ වශයෙන් ප්‍රචණ්ඩකාරී වටපිටාවක් යටතේ පැවතිච්ච මැතිවරණයක්. මට මතකයි මම අපේ දිවංගත පියාණන් ආචාර්ය රිචඩ් පත්‍රණ මැතිතුමා සමග ඒ වාහනේ බලෙන් වගේ එල්ලිලා ගිහිල්ලා උල්කිරිගලදී බහින්න හදනකොට තාත්තා මට කිව්වා වාහනෙන් බහින්න එපා, මෙතන තියෙන තත්ත්වය හොඳ නැහැ කියලා. එතකොට දිමු ජයරත්න මැතිතුමා එතන හිටියා. ඉඳලා එතුමා මට එළිය ඉඳගෙන කිව්වා රිචඩ් ඔය කොල්ලට බහින්න ඕන නම් බහින්න දෙන්න, ඒක ඉගෙන ගන්න ඕන එයත් කියලා. මගේ පළවෙනි මතකය දිමු ජයරත්න මැතිතුමා 1984. එදා ඉඳලම දිමු ජයරත්න මැතිතුමා විශිෂ්ට සටන්කාමී විපක්ෂ දේශපාලනඥයෙක් හැටියට එතුමාගේ භූමිකාව 1994 වෙනකන් ඉෂ්ට කළ බව අපිට ඉතාම හොඳින් මතකයේ තිබෙනවා. දිමු ජයරත්න මැතිතුමාගේ නම යම්කිසි අවස්ථාවක සටහන් වුණා නම් ඒ විරුද්ධ පක්ෂ දේශපාලන කාලේ 17 වසරක එක්සත් ජාතික පක්ෂ රජය පැවතිච්ච කාලෙදී එතුමා ඉතාම නිර්භීත සටන් සගයේ හැටියට සිරිමාවු බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් පෙනී සිටපු ප්‍රකට දේශපාලනඥයෙක් වශයෙන් නම දරාගෙන හිටියා. 1994 ආණ්ඩු බලය ලැබුණාට පස්සේ එතුමා කෘෂිකර්ම අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍යංශ ගණනාවක සේවය කළා. ඒ කාලෙදී අපිට මතකයි අපි විශ්වවිද්‍යාලේ ඉන්නකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලේ එතුමාගේ ඡන්ද කොට්ටාෂය ගම්පල ඡන්ද කොට්ටාෂය යාබද ප්‍රදේශයේ අපි ජීවත් වෙලා හිටියේ. ඒ පළාතේ දීර්ඝ කාලයකට පස්සේ ඇතිවෙන සමාජ සංවර්ධනය පිළිබඳව ඒ පළාතේ ජනතාව ඉතාම සතුටෙන් ප්‍රබෝධයෙන් කතා කළ බව අපිට සිහිපත් වෙනවා. අපේ විශ්වවිද්‍යාලේ මැදින් දිවෙන සුන්දර ගලහ දෙල්තොට මාර්ගය ඇතුළු ගලහ ගම්පල මාර්ගය ඇතුළු මාර්ග ප්‍රතිසංස්කරණය කරමින් ඒ පළාතට අවශ්‍ය භෞතික අඩිතල පහසුකම් සංවර්ධනය එතුමා යෙදී සිටපු බවත් කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් එතුමා කරන්ට යෙදුණු බවත් අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමාගේ දේශපාලන ජීවිතය තමුන්ගේ ගම්පොළ කේන්ද්ර කරගත්තු මහනුවර ජනතාවට විතරක් සේවය සලසන එකක් හැටියට නොවෙයි මේ රටේ සියලුම ප්‍රදේශයන්හි කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන එයදුළු අදාළ අංශවලින් යැපෙන ජනතාවගේ ආර්ථික මට්ටම සමාජ මට්ටම ඉහළ නම්ගෙන සමාජ භූමිකාවක් බවට පත්වලා තිබිච්චු අපි සෑම කෙනෙකුටම හොඳින් මතක තිබෙනවා. 2010 මම ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට එනකොට එතුමා ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලබන තත්ත්වයට වාසනාවන්ත වෙලා තිබුණා. ජ්‍යෙෂ්ඨත්වයේ අතින් එතුමා ඉතාම ඉහළ මට්ටමින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුවට දැවැන්ත ශක්තියක් එකතු කරන ජනතා නායකයෙකු බවට පත් වෙලා හිටියා. එතුමා ඉතාම නිර්හංකාරව අපිට මතකයි එතුමා අග්‍රාමාත්‍ය ධූරය දරන කාලෙදී අපි තාම කනිෂ්ඨ මන්ත්‍රීවරුන් හැටියට එතුමා හමු වෙන්න ගියාම එතුමා ඉතාම සුහදශීලීව අපව පිළි අරගෙන සුපුරුදු ලෙන්ගතුකමෙන් අපට කරන්න පුළුවන් උපකාර අපේ දේශපාලන ගමන ශක්තිමත් කරන්නට උපරිමයෙන් නිටු කළා කියන කාරණය අපි ඉතාම කෘතවේදීව සිහිපත් කරනවා. දිමු ජයරත්න නාමය මහනුවර ජනතාවට සදා නොමැකෙන නාමයක් බවට පත් වෙලා තිබෙන බව අපි සෑම කෙනෙකුටම ඒ ප්‍රදේශවල සංචාරක නෝනම් අවස්ථාවකදී සිහිපත් වෙනවා. එසා විශ්වාස කරනවා ඒ සලකුණ ලාංකීය දේශපාලනය නොමැකෙන සලකුණක් බවට පත් වෙලා තිබෙනවා. දිමු ජයරත්න මැතිතුමාගෙන් ගිලිහුණු දේශපාලන ධජය පැනුරාධ ජයරත්න සහෝදර මන්ත්‍රීතුමා රැගෙන යනවා. එකට ශක්තිය දෙන්නට මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඉන්නවා. එසා විශ්වාස කරනවා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට මධ්‍යම පළාතේ ජනතාවට දිමු ජයරත්න මැතිතුමාගෙන් වෙච්ච සුවිශාල සේවාව ඉදිරි කාලෙදි සම්පූර්ණ කරන්න ඒ දෙපළට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එනිසා නැවත වතාවක් එතුමාගේ අභාවය පිළිබඳව ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ දිමු ජයරත්න මැතිතුමාගේ ඒ අභාවය පිළිබඳව මාගේ බලවත් සංවේගය නැවත පුද කරමින් එතුමාට සසර අවසන අජරාමර නිවන් සුව අත්කර ගැනීමට හේතු වාසනා ලැබේවා කියලා පතමින් නිහඬ වෙනවා. එතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සාරණාත් බස්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතියන්ත වෙනවා. අද දින ශෝක ප්‍රකාශ සඳහන් කරන අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දිමු ජයරත්න මැතිතුමා සඳහා එතුමාට ඒ සංවේදී අවස්ථාව කනගාටු ප්‍රකාශ කිරීම අවස්ථාවක් කරගන්නවා. මම මැතිනිය තුළු සහෝදර මන්තුමා ඇතුළේ පවුලේ සියලු දෙනාටම ශෝකය ප්‍රකාශ කරන ගමන් දිමු ජයරත්න මැතිතුමා කියන්නේ ශ්‍රී ලංකේ දේශපාලන ඉතිහාසයේ සැබෑ වූ චරිතයක්. ඒකට මේ අවුරුදු ගණනාවකට පෙර මගේ පියා බන්දුල බස්නායක මැතිතුමත් සමග දේශපාලන කතිකාවය දෙනකොට පාර්ලිමේන්තුවේ සිටිනකොට අපි මා කුඩා අවදී පාසල් යන අවදී තම මුණ ගැහි 1995-96 කියන වර්ෂවලදී අපේ ළමා කාලේදී දැක්ක ඒ සුවිශේෂ චරිතය නිරන්තරයෙන් ගමේ මිනිසුන් වෙනුවෙන් ගොවියන් වෙනුවෙන් කම්කරුවා වෙනුවෙන් පෙනී සිටපු චරිතයක්. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට වගේ මධ්‍යම පළාතටම සැබෑ අරගලයක් කරපු නායකයෙක්. නිසා ගෙවි ගිය කාල සීමාව තුළ අපි දැක්කේ චරිතය තුළ මානව හිතවාදී චරිතයක් වගේම මිනිසුන් තුළ ජීවත් වූ චරිතයක් බවට අපි දැක්කයි. නිසා මගේ කුඩා කාලයේ මගේ පියත් එක්ක මගේ පියාගේ දේශපාලන ගමන මගේ අපිත් ඒ සඳහා යනකොට එතුමා හමු වුණු අවස්ථා කීපය තුළදීම අපි දැක්කේ චරිතය තුළ. එවැගේම දිමු ජයරත්න හිටපු අග්‍රාමාත්‍යතුමාගේ පුත්‍රත්න හැටියට අනුරාධ ජයරත්න සහෝදර මන්ත්‍රීතුමා අපි එකට පාර්ලිමේන්තුවද කටයුතු කරනකොටත් පසුගිය මාස කීපයකට පෙරත් ඒ නිවසට ගිය හැම අවස්ථාවකදීම අනුරාධ ජයරත්න සහෝදරය සමග ගිය වෙලාවේදී ඔහුට ඒ මතකයන් ඉතිහාසයේ තිබුණු ඒ මතකයන් තුළ එතුමා තාමත් එතුමාගේ ඒ ගැමි ජීවිතයට ඒ පැරණි දේශපාලඥයන්ට ඒ සමකාලීන වූ දේශපාලඥයාට බොහෝසේ ආදරය කරන ගෞරව කරන චරිතයක් බවත් මා දුටුවා. නිසා මෙවැනි චරිතයන් තුළින් අද දේශපාලන වර්තමාන දේශපාලන විපර්යාසයන් තුළ එදා තිබුණු දේශපාලනයට වඩා අද තියෙන දේශපාලනේ හාත්පසින් අද වෙනස් වෙලා කියන එක බව අද පැහැදිලිව කාටත් පේනවා. එනිසා හෙට දවසේ ගෞරවාන්විත දේශපාලන ගමන් මගක යන්න ඒ වගේම හෙට දවසේ දේශපාලනය තුළ මේ පාර්ලිමේන්තු උත්තරීතරභාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ගම් මට්ටමේ ගමේ නගරේ දේශපාලනයේ මිනිසුන් තුළ ජීවත් වෙන්න ඒ සඳහා දේශපාලනය කරන්නට හොඳම ආදර්ශයක් හැටියට හොඳ නිදසුනක් හැටියට හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මැතිතුමා සඳහන් කරන්න පුළුවන්. එනිසා එතුමා ඒ ලබා දුන්න දේශපාලන ගමනේ මම හිතන්නේ 1970 ආරම්භ කරපු පාර්ලිමේන්තු ගමන එතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට, කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට, අග්‍රාමාත්‍යවරයෙක් හැටියට පත් වෙලා මේ රට සුවිශාල සේවයක් කරා. මහනුවර දිස්ත්‍රික්කයටත් ඒ සඳහා ඒ සේවය කරනු ලැබුවා. නිසා ඒ කරපු ලබපු සේවාව මේ අවස්ථාව අගය කරන්නත් අවස්ථාවක් යොදා ගනිමින් එතුමාගේ ඒ සමු ගැනීමත් සමග එතුමා දායාද කරලා තියෙන එතුමාගේ පුත්‍රත්නය අනුරාජ ජයරත්න සහෝදර මන්ත්‍රීතුමා අද මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඒ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාත වෙනුවෙන් කටයුතු කරන තරුණයෙක් හැටියට අද එතුමා දායාද කරලා දීලා තියෙනවා. එනිසා දීමු ජයරත්න අග්‍රාමාත්‍යතුමාගේ ගමන් මගේ යන්නට අද ඒ සඳහා එය ඉදිරියට අරයි යන්නට සහෝදර මන්ත්‍රීතුමාට අද ඒ වක්කීම් පැවරලා තියෙනවා. එනිසා අද සමස්ත රටේ සියලු දේශපාලන ආදර්ශයක් දිය යුතු දිය හැකි ඒ වගේම ආදර්ශයට ගත හැකි නායකෙක් හැටියට දීමු ජයරත්න මැතිතුමා ගැන සඳහන් කරමින් මම හිතන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ අනුරාජ ජයරත්න මන්ත්‍රීතුමාට සහයෝගය ලබා දෙන්නට ඒ සඳහා පිටුපසින් ඉඳ ශක්තිය දෙන මහින්දානන්ද දල්ගුවේ මැතිතුමත් එවැනි සියලු දෙනාත් ඒ සඳහා කටයුතු කරනවා මේ ගමන යන්නට එතුමන්ටත්. එනිසා නැවත වතාවක් ගරු හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මැතිතුමාට මේ අවස්ථාවේදී අජරාමර නිවන්සුව ප්‍රාර්ථනා කරනවා.
ගරු අනුරාධ ජයරත්න මැතිතුමා ඔබතුමාට අවස්ථාව තියෙනවා මේ අවස්ථාවේදී ස්තුති කරන්න.
ගරු කථානායකතුමනි, දීමු ජයරත්න මැතිතුමා මගේ පියා. එතුමා ඉතාම කුඩා තැනකින් එතුමගේ ජීවිතය ආරම්භ කරලා ගමේ හොඳ ගොවි මහත්තයෙක් හැටියට එතුමගේ ජීවිතය ආරම්භ වෙනකොට අවසානයේ එතුමා ආපු ගමන් ඒ වකවානුව තුළ එතුමා සියලු කාරණාවල සාර්ථකත්වය ලබලා දේශපාලන අතින් ගත්තොත් ගම්සභාවේ ගම්සභාපතිවරයෙක් හැටියට ඇවිල්ලා අවසානයේ මේ රටේ අග්‍රාමාත්‍යවරයෙක් හැටියට පත් වෙලා කටයුතු කරන්න එතුමට පුළුවන්කම ලැබුණා. මේ කාලවකවානුව තුළ එතුමා ගම්සභාවේ නියෝජිතයෙක් හැටියටත්, සභාපතිවරයෙක් හැටියටත්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත්, අග්‍රාමාත්‍යවරයෙක් හැටියටත් එතුමට කටයුතු කරන්න, අමාත්‍යවරයෙක් හැටියටත් කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ අපි මම මගේ පියාට අසීමිතව ආදරය කරනකොට මම එතුමාට ලැබෙනකොට එතුමාගේ වයස අවුරුදු 50කටත් වැඩි වෙනකොට මට බොහෝ කාලයක් එතුමාගේ ඒ ජීවිත අත්දැකීම් පිළිබඳව එතුමා කටයුතු කරපු ආකාරය පිළිබඳව බලන්න දැනගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. හැබැයි අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ සභාවේ අපේ ගරු මන්ත්‍රීතුමන් ලමාත්‍යවරු මේ අදහස් ප්‍රකාශ කිරීම එතුමා කරපු වැඩ කොටස් පිළිබඳව ඒ කරුණු කාරණා ඉදිරිපත් කරනකොට මට හිතෙනවා එතුමා ඉන්න කාලෙදී මේ කාරණා අපිට අහන්න ලැබුණා නම් තවත් සතුටුයි කියලා ගරු කථානායකතුමනි. එතුමා කවදාකවත් අතිශෝක්තියකින් අපිව ඒ කරපු කාරණා පිළිබඳ අපි අගෙයීමකට ලක් කරන්න කවදාකවත් එතුමා කටයුතු කරේ නැහැ. හැමදාමත් බොහොම වෙනස් විදිහකට කටයුතු කරපු චරිතයක් දීමු ජයරත්න මැතිතුමා. මම හිතන විදිහට මම එදා 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණා කියලා කියනකොට තමයි මං හිතන්නේ මගේ අප්පච්චි ජීවිතේ මම දැකපු සතුටුම අවස්ථාව. ඒ මම මන්ත්‍රීවරයෙක් වුණා කියන එකම නෙවෙයි ගරු කථානායකතුමනි. එතුමා හිතුවා එතුමාට තිබිච්ච දර්ශනය, එතුමාගේ වැඩපිළිවෙල, මේ රටේ ජනතාව හැටියට එතුමා කරපු සේවය එතුමාගෙන් පස්සේ ඉදිරියට කරගෙන යන්න, ඒ වැඩ කොටස තවත් ශක්තිමත් ඉදිරියට අරගෙන යන්න අපි කටයුතු කරයි කියන විශ්වාසය එතුමා තුළ තිබුණා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා, මම හිතනවා අපේ අද යුතුකම වගකීම බවට පත් වෙන්නේ ඒ කරගෙන ආවා වූ සේවාව බොහෝ විට ජනතාව හැටියට අද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සදාන් කරපු ආකාරයට, ඔවුන් එක්ක කටයුතු කරපු ආකාරය, රටේ ජනතාව හැටියට කටයුතු කරපු ආකාරය, ඒ සියලු කාරණා නිවැරදිව ඉදිරියට අරගෙන යාම තමයි අපේ යුතුකම වගකීම බවට පත් වෙන්නේ. දේශපාලනය දීමු ජයරත්න මැතිතුමාගේ මගේ අප්පච්චිගේ ජීවිතයේ කොටසක් වුණා කියලායි මම විශ්වාස කරන්නේ. එතුමා දේශපාලන වශයෙන් මම දැකපු එතුමා ජීවිතේ වැටිච්ච මම දැකපු එක දවසක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට පහුගිය කාලෙදී ඒ දෙකට වෙන් වෙච්ච වෙලාවේ පක්ෂයක් හැටියට කැඩෙන්න සිද්ධ වෙච්ච වෙලාවේ ඒ තමයි එතුමා ජීවිතේ මම දැකපු මගේ ජීවිත කාලය තුල මගේ අවුරුදු 34 තුල දීමු ජයරත්න මැතිතුමා අඬනවා මම දැක්කනම් මගේ ජීවිතේ මම දැක්ක පළවෙනි වතාව තමයි පක්ෂය හැටියට එදා කැඩිච්ච වෙලාවේ එතුමා ඒ තරම් දේශපාලන වශයෙන් මේ ගොඩනගපු දර්ශනය ගොඩනගපු වැඩපිළිවෙල ඒ සියලු දේට එතුමා ආදරය කරා විතරක් නෙවෙයි ඒ දේ ආරක්ෂා කරන්න එතුමා දිවි හිමියෙන් කැප වෙලා එතුමා කටයුතු කරා එදා පෞගිය ජනාධිපතිවරණේ හැටියට ඒ අර්බුද ප්‍රශ්න ඇති වෙන වෙලාවේ මට කිව්වා අපි හිටපු ජනාධිපතිවරයා මුණ ගැහෙන්න අවශ්‍යයි කියලා හිටපු ජනාධිපතිතුමා හම්බුණා ඒ වගේම වර්තමාන අපේ අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බෙන්න අවශ්‍යයි කිව්වා ඒ තන් දෙකටම ගිහිල්ලා එතුමා කරේ එකම ඉල්ලීම තමයි අවසාන වශයෙන් එතුමා කරපු ඉල්ලීම තමයි මොන හේතුවක්වත් නිසා මේ එකම දර්ශන එකම වැඩපිළිවෙල තියෙන කණ්ඩායම් දෙකට තුනට කැඩෙන්න එපා කියන ඉල්ලීම එතුමා කිව්වා මොන අර්බුද මොන ප්‍රශ්න ආවත් ඒව අභ්‍යන්තරයේ විසඳගන්න කණ්ඩායමක් හැටියට එළිය අර්බුද ප්‍රශ්න ඇති කරගෙන දෙකට තුනට හතරට කැඩෙන්න එපා කියන ඉල්ලීම එදා හිටපු ජනාධිපතිවරයාත් ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමක් කරා පොදුජන එක්සත් පෙරමුණ හැටියට පුටුව මොනවත්ම නැත්තම් පුටුව ලකුණ හැටියට හරි කමන්න එකතු වෙලා මේ අපේ නිවැරදි දර්ශනය ඉස්සරහට අරගෙන යන්න කියලා එතුමා ඉල්ලීමක් කරා මං හිතනවා ඒ එතුමාගේ අවසාන ඉල්ලීම යථාර්ථයක් බවට පත් කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා එතුමාගේ අවසාන වේදිකාව එතුමාගේ දේශපාලන ජීවිතයේ එතුමාගේ අවසාන වේදිකාව බවට පත් උනේ අපේ ගම්පල එතුමා දේශපාලනය කරපු ඒ ගම්පල නගරයට වර්තමාන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අරගෙන ඇවිල්ලා ඒ ගම්පල නගරයේ පවත්වපු අවසාන මහා රැළිය තමයි එතුමාගේ දේශපාලන ජීවිතයේ අවසාන රැස්වීම බවට පත් උනේ විනාඩි 15කට වැඩිය එතුමා ඒ වේදිකාවේදී කතා කරා හැබැයි අවසානයේ මැතිවරණයක් හැටියට අවසන් වෙනකොට ඒ මැතිවරණයේදී අපි ලැබපු ප්‍රතිඵලය අපි ජයග්‍රහණය කරලා ලැබපු ප්‍රතිඵලය අපච්චිට කියන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ මොකද ඒ වෙනකොට එතුමා දැඩි සත්කාරයකට හිටපු නිසා මං හිතනවා එතුමාගේ එකම බලාපොරොත්තුව වෙච්ච ඒ දර්ශනය ගොඩනගෙන මේ රට නිවැරදි වැඩපිළිවෙලක් යයි හිතපු එතුමාගේ ජීවිත කාලය පුරාම එතුමා කැප කරලා ඒ කරපු වැඩ කොටස නැවත යථාර්ථයක් බවට පත් උනායි කියන පණිවිඩය එතුමාට දැනගන්න ලැබුණා නම් එතුමා තවත් සතුටු වෙයි කියලා මම විශ්වාස කරනවා අද අපි දීර්ඝ වශයෙන් මම කතා කරන්න අවශ්‍ය නැහැ ගරු කතානායකතුමනි එතුමා කරපු සේවාවන් සහ සියලු කාරණා පිළිබඳ මේ ගරු මන්ත්‍රීතුමාලා දීර්ඝ වශයෙන් කරුණු කාරණා අදහස් දැක්වුවා අද ගම්පල හැටියට ගත්තහම ගම්පල එතුමා කරපු එක කාරණාව සිහිපත් කරන්න ඕනේ මොකද එතුමාට පවුලේ අපි දරුවෝ හැටියට මමත් අක්කලා දෙන්නෙක් ඉන්නකොට එතුමාට තව එක දරුවෙක් බවට පත් උනේ ගම්පල අඹුලාව කියලා මම විශ්වාස කරනවා එතුමා ජීවිතේ සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් කැප කරා එතුමා ගිහිල්ලා උදළු අරගෙන ගිහිල්ලා උදළු ගෑව අතු ගෑව අස් කරා ඒ තන මිනිස්සුන්ට ඒ විදිහට තියාගන්න විශාල මහන්සියක් එතුමා ගත්තා ඒකේ සියලු ජාතීන්ට වන්දනාමාන කරන්න පුළුවන් තැනක් හැටියට පත් කරා එතන එතුමාගේ දර්ශනය බවට පත් උනේ සියලු ආගම් වලට යන්න පුළුවන් එක ඒ ස්ථානයක් ඉදි කරලා එකම මාර්ගයකින් ඒ වන්දනා කරන ස්ථානවලට ගිහිල්ලා එකම මාර්ගයකින් තමයි නැවත වාරයක් එළියට ගියේ අපි එතුමා හැමදාම කිව්වේ ඒකයි අපි විවිධ විදිහට එනවා අපි එක පාරකින් ඇවිල්ලා විවිධ කණ්ඩායම් හැටියට බෞද්ධය හැටියට අනිකුත් ආගමික කණ්ඩායම් හැටියට අපි වන්දනාමාන කරනවා හැබැයි අවසානයේ අපි එක තැනකින් යනවා ඒ නිසා අපි සමගියෙන් සතුටින් සාමදානයෙන් සියලු දෙනා ජීවත් වෙන්න ඕන කියන පණිවිඩය ඒ ගම්පල අඹුලාවේදී එතුමා ලබා දෙන්න කටයුතු කරා ඒ නිසා අද වෙනකොට මං හිතන්නේ එක සෙනසුරාද ඉරිදා දිනයක් ගන්නකොට 5000කට 6000කට වැඩි පිරිසක් ඒ ස්ථානයට එනවා අද ගම්පල නගරයේ හැටියට වාණිජමය වශයෙන් වටිනාකමක් එකතු කරන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා ඒ නිසා මං හිතන්නේ ගම්පල හැටියට ගම්පල
අභිමානයක් එකතු කරන්න දී මුජාරත්මත්තුමාට පුළුවන්කම ලැබුණා. කන්ද උඩට ජනතාවට අභිමානයක් එකතු කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. ගම්පල හැටියට හැමදාම කවුරු හරි අපේ කෙනෙක් එනවනම් ඒක රාජ ආයතනයක් වේවා තැනකට යනවනම් එහෙමත් නැත්නම් එතුමා කාට හරි ගම්පල කෙනෙක් හැටියට මහනුවර කෙනෙක් හැටියට කතා කරා නම් ඒ අභිමානය ඒ සියලු දේ ගොඩනගන්න දී මුජාරත්මත්තුමාට හැකියාව ලැබුණා කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. එනිසා මම මීට වැඩිය දීර්ඝ වශයෙන් කතා කරන්න නැහැ ගරු කථානායකතුමනි. අවසාන වශයෙන් එතුමා ගම් සභාවේ ආරම්භ කරපු එතුමාගේ දේශපාලන ගමන දොළුව මැදපැටිය ගම් සභාවේ දේශපාලනය ආරම්භ කරපු දී මුජාරත්මත්තුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා දක්වා අරගෙන එන්න එතුමාට ඒ වෙහෙස මහන්සි වෙච්ච එතුමා වෙනුවෙන් විවිධ වූ කැපකිරීම් කරපු එතුමා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා කටයුතු කරපු මහනුවර දිස්ත්‍රික්කයේ අති විශාල ජනතාවක් ඉන්නෝ. ඒ සියලු දෙනා හැමදාම එතුමා පිළිබඳ විශ්වාසය තිබ්බා. ඒ ජනතාව හැමදාමත් එතුමාත් එක්ක එකට ඉඳගෙන කටයුතු කරා. ඒ සියලු දෙනාට ඒ හයිය ශක්තිය ගොඩනැගීම පිළිබඳව එතුමා පිළිබඳ තියපු විශ්වාසය ඒ සියලු දේ වෙනුවෙන් විශේෂයෙන්ම මම මේ අවස්ථාවක් කරගන්නවා ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම තමයි අපේ ගරු අග්‍රාමාත්‍යතුමා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මම එදා ගරු කථානායකතුමත් එදා පැමිණියා. එතුමාගේ අවසාන දිනේ මම සඳහන් කරා මීට අවුරුදු 7කට කලින් දී මුජාරත්මත්තුමා මගේ අපච්චි නැති වෙන්නේ මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමා හිටියේ නැත්තම් කියලා. එතුමා එදා ඒ සියලු කාරණාවල උදව් කරා. එතුමා ඒ අසනීප වෙච්ච වෙලාවේ උදව් කරා විතරක් නෙවෙයි එතුමාගේ ඒ අවුරුදු දෙකක ජනාධිපති ධූර කාල තුරේ දෙක ඇතුළත එතුමාගේ අග්‍රාමාත්‍යවරයා හැටියට දී මුජාරත්මත්තුමාව පත් කරන්න එතුමා කටයුතු කරා. ඒ වගේම තමයි ඒ දේශපාලන ගමනේ ඒ එතුමාට එන්න අවශ්‍ය හයිය ශක්තිය ලබා දුන්නා විතරක් නෙවෙයි එතුමා අභාවප්‍රාප්ත වෙනකොට ඒ සියලු කාර්යාවලට අපිට සහයෝග ශක්තිය එකතු කරා. අවසාන කටයුතු දක්වා ඇවිල්ලා අද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා වෙනුවෙන් ගුණකතනයක් කරලා එතුමා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්න අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කටයුතු කරා. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම මමත් මගේ අපේ අම්මා ඒ වගේම අපේ මගේ සහෝදරයන් අපේ ගරු මහින්දානන්ද අලුත්ගම කැමතුන් අපි සියලු දෙනා වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හදවතින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ශෝක ප්‍රකාශ වේලාවක මේ වෙලාවේ ඔබතුමා ආරම්භයේ ඉඳලා මේ වෙනකොටත් අද ඔබතුමා උතන ඉන්නවා. ඒ ඔබතුමාගේ අවංකවම තියෙන ගෞරවය ඒ ඔබතුමා අවංකවම ඒ ඔබතුමාගේ තියෙන ගෞරවය ප්‍රකාශ කරන්න ඔබතුමා අද මේ ස්ථානයේ මෙතන රැඳී ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ ගම්පල දොළුවට ඇවිල්ලා ඒ අවසාන අවස්ථාවේ ඒ මගේ පියාට ඒ ඔබතුමාගේ ශෝකය ප්‍රකාශ කරන්නත් ඔබතුමා කටයුතු කරා. එනිසා ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවට අපච්චිගේ දේ ගෙනාපු වෙලාවෙත් ඒ සියලු කාරණා වෙනුවෙන් ඔබතුමා කටයුතු කරලා මේ පාර්ලිමේන්තුවේ ඒ සියලු දෙනාගේ සහයෝගය එකතු කරලා කටයුතු කිරීම වෙනුවෙන් ඔබතුමාට අපි පවුලේ සියලු දෙනා වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි හිටපු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු අපේ විපක්ෂ නායකතුමන් අද එතුමත් එක්ක දීර්ඝ කාලින දේශපාලන ගමන තුළ එතුමත් එක්ක දේශපාලන වශයෙන් කරපු කරුණු කාරණා පිළිබඳ අදහස් ඉදිරිපත් කරා. ඒ වගේම එතුමාට අවසන් ගෞරව දක්වන්න අද පැමිණියා. එතුමාගේ අවසන් එතුමාගේ ශෝක ප්‍රකාශ එකතු කරන්න මෙතෙන්ට පැමිණියා. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පක්ෂ නායකයන් ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අද විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මගේ දනු දෙය 10 10 අමාරේ ඉඳලා මේ දක්වා ඒ දේශපාලන ගමන් මාර්ගය තුල විවිධ කඳවුරු නියෝජනය කරාට ඒ විවිධ කඳවුරු වල ඉඳගෙන රට වෙනුවෙන් කරපු කැපකිරීම පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ සියලුම දෙනාට ඒ පක්ෂ නායකයන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ඒ සියලුම දෙනාට අපේ පවුල වෙනුවෙන් අපේ ගෞරවය ප්‍රණාමය ස්තුතිය පුද කරමින් මං හිතන්නේ අපේ වගකීම බවට පත් වෙන්නේ වෙන මොනවත් නෙවෙයි එදී මුජාරත්මත්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට 13 වෙනි සමාජිකයෙක් වෙヒටියා. ඒ අරගෙන ආපු සංකල්පයේ වැඩපිළිවෙල ඒ දේශපාලන වශයෙන් එතුමා මේ රට තුල එතුමාට කරන්න අවශ්‍ය කියපු ඒ දර්ශනය ඒ සියලු දේ නිවැරදිව ඉදිරියට අරගෙන යාම තමයි අපේ යුතුකම වගකීම බවට පත් වෙන්නේ. විවිධ අභියෝග බාධක මැද ඒ සියලු දේ හරියට කරන්න පුළුවන් නම් අපි ඒ තැනට හරියට යනවා නම් මං හිතන්නේ ඒක තමයි එතුමාගේ අපේක්ෂාව බවට පත් උනේ. ඒ නිසා අද මේ වෙනුවෙන් ඒ ශෝක ප්‍රකාශ එකතු කරපු සියලුම දෙනාට ස්තුතිය පුද කරමින් මගේ අප්පච්චි තිමු ජයරත්න මැතිතුමාට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ඔබ ස්තුති කරුණාන ජයරත්න මැතිතුමනි. ගරු මැති ඇමතිවරුනි, හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු දීමු ජයරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයම කරන ලද ශෝක යෝජනාවන් අනුමත කරමින් මමද ඒ සමග එකතු වීමට කැමැත්තෙමි. පෞද්ගලික වශයෙන් මම එතුමාට විශාල ගෞරවයක් තිබුණා. එතුමාත් මාත් දේශපාලන වශයෙන් දෙපාර්ශ්වයක් නියෝජනය කළත් මං එතුමා තුළ දැක්ක එතුමාගේ තිබිච්ච රට ආදරය, එතුමාගේ තිබිච්ච ජනතාව ආදරය, ඒ වගේම එතුමා විශේෂයෙන්ම මේ රටේ ජාතික එකඟතාවයක් ඇති කිරීම සඳහා එතුමාගේ තිබිච්ච කැපවීම මම මේක සඳහන් කළේ එතුමාට ගෞරවයක් වශයෙන්. මේ අවස්ථාවේදී මට මතකයි 2000 අලුත් ව්‍යවස්ථාවක් ගෙනීමට එදා හිටපු ජනාධිපතිතුමිය යෝජනා කරපු අවස්ථාවේදී පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එදා අග්‍රාමාත්‍ය රත්න වික්‍රම මැතිතුමත් ඒ වගේම දීමු ජයරත්න මැතිතුමත් අපි රැස්වීම 21කට පමණ සහභාගී වුණා. මමත් ඒවත් දිවංගත චොක්සි එදා මුදල් නැමැතිතුමත් මේ සාකච්ඡා වලට සහභාගී වුණා. ඉතින් රටේ අවස්ථාවට දෝ එම ව්‍යවස්ථාව අවසානයේදී අනුමත කරන්න බැරි වුණත් එදා ඓතිහාසික අවස්ථාවක් මම දැක්කා. මොකද රටේ සියලුම දේශපාලන පක්ෂ ප්‍රධාන පක්ෂ මේට එකඟ වුණා. ඊට පස්සේ මේ රටේ තවත් මතයක් ඇති වුණා, මේ රටේ පුළුල් ජාතික එකඟතාවයක් ඇති වෙයි කියලා. ඒ අනුව ඊට මාස කීපයකට පස්සේ මට මතකයි නැවතත් සාකච්ඡා වාරයක් ආරම්භ කළා. එතෙන්දී ඒ සාකච්ඡා වාරයට නායකත්වය දුන්නේ දීමු ජයරත්න මැතිතුමා ආණ්ඩු පක්ෂයෙන්. විපක්ෂයෙන් මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනයෙන් අපි ඒ සාකච්ඡා වලට එකඟතාවයට එන්න අපිට සති ගණන් මාස ගණන් ගියේ නැහැ. ඒ සාකච්ඡාව පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විශේ෷ කාමරයකට. වරු දෙකක් ඉඳගත්තේ බරු දෙයක් ඉඳගෙන අපිට පුළුවන් වුණා ජාතික රජයකට යම්කිසි බිඳට එකත්තක් ඇති වෙන්න. නමුත් කරුණු දෙකක් තිබුණා, ඒ කරුණු දෙක අපිට ගන්න දෙන්න බැරි වුණා. ඒ දෙක තමයි, එකක් තමයි එදා ජනාධිපතිතුමේ අවශ්‍ය වුණා අලුත් නියෝජ්‍ය ජනාධිපතිතුමියක් පත් කරගන්න. ඒ වගේම විපක්ෂයෙන් අගමැතිපත් වෙනවා නම් කැබිනට් මණ්ඩලය පත් කිරීම විපක්ෂ නායකට පත් වේ කියලා යෝජනාවක් වා. මේ දෙකට ඒ පක්ෂ දෙකට එකඟ වෙන්න බැරි නිසා ඒ සාකච්ඡාවක් අසාර්ථක වුණා. නමුත් මේක සඳහන් කළේ එදා මේ වෙනුවෙන් දීමු ජයරත්න මැතිතුමා විශාල මෙහෙවරක් විශාල කැපවීමක් කළා. ඒ දෙකම සිද්ධ වුණා නම් මං හිතයි ලංකාවේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේදී අපි මෑතකදී පහළ වූ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්, උතුම් පුරුෂයෙක්, ඉතාමත්ම උතුම් ගුණාංග තියෙන දේශපාලනඥයෙක් වශයෙන් මම එතුමාට ගරු කරනවා, එතුමාට ගෞරව සුව ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන්ම මාගේ ශෝකය එම මැතිනියට, ඒ වගේම ආදරණීය පුත්‍ර රත්නයට අනුරාධ ජයරත්න මැතිතුමාට, ඒ වගේම දුවනේ දෙදෙනාට, අපේ අරුත් ගම මැතිතුමා ඇතුළේ මෑණිවන් සියලු දෙනාටමත් මේ අවස්ථාවේදී මම ඒ ශෝකය පුද කරනවා. ඒ වගේම අද රැස්වීමට අදාළ නිලවාර්තාවේ පිටපතක් ශෝකයටපත් පවුලයා වෙත යවනුවෙන් මම පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට නියෝග කරනවා. බොහොම ස්තුතියි. සභාව කල්තැවීම ගරු ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමාටත් අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා. දීමු ජයරත්න මැතිතුමාට කරපු ගෞරවයක් කියලා දකින්නේ මුළු දවසේම මුලසන ඔබමින් ඒ කරපු ගෞරවයට ඔබතුමාට අපේ ස්තුතිය මෙලදී පුද කරමින් මේ පාර්ලිමේන්තුව ජනවාරි 21 වෙනිදී අඟහරුවාදා දින 5:01 දක්වා කල්තැබේතුයි යෝජනා කරන්නේ.